ඔබේ අධ්‍යන පොදු සාතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ කෘෂි ආහාර තාක්ෂණ විෂය යටතේ මා විසින් ඔබට ඉදිරිපත් කරන 6 වෙනි පාඩම තමයි අද මේ ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ. ඉතින් දුවේ පුතේ, අද අපේ පාඩම භෝග වර්ගීකරණය. දැන් පැහැදිලිනේ වචනේ තේරුම, වර්ග කිරීම නැත්තම් වෙන් කර දැක්වීම, වර්ගීකරණය. දැන් දුවේ පුතේ, ඔබ කවදා හරි දවසක කෘෂිකාර්මික ප්‍රදර්ශනයක් බලන්න ගිහිල්ලා තියෙනවා නම්, මේට අවුරුදු 2-3කට කලින් මහලු පාර්ලිමේන්තුවේ තිබ්බා හොඳ කෘෂිකාර්මික ප්‍රදර්ශනයක්. මේකට ගියාම දුවේ පුතේ අර එක එක භෝග වර්ග එක එක තැන්වල නිකන් එයාලා මෙන් කරලා හදලා තියෙනවා. දැන් උදාහරණයක් හැටියට වැටකොළු, කරවිල, පතෝල, වටක්කා, පුහුල්, ලබු, මෙන්න මේ වගේ ඒවා එක තැනක තියෙනවා. ඊළඟට බඩේරෙඟු, තනහාල්, සෝගම්, වී තවත් තැනක තියෙනවා. එතකොට මේ බලන මේම වෙන් කරලා තිබීමෙන් දුවේ පුතේ, මෙන්න මේකෙදී මේ ගුණ වශයෙන් පිළිහිටවුවාම මෙන්න මේ සමාන ලක්ෂණ කාට හරි අවබෝධ කරගන්න පහසු වෙනවා. ඒ වගේම නරඹන අයට ඒවා නරඹන්න පුළුවන්, එකිනෙක සංසන්දනාත්මකව නරඹන්නට පුළුවන්. ඒත් එක මේක සංවිධානය කරන අයට මේක හරි පහසුයි, එක සමානය වූ එක ළඟ ඉන්න නිසා. ඒ නිසා භෝග වගා කිරීම පහසුයි, පාලනය පහසුයි. ඒ හින්දා මෙන්න මේ කාණ්ඩ, භෝග කාණ්ඩ වෙන් කිරීම, මේකට තමයි අපි වර්ගීකරණය කියලා කියන්නේ. කියන්නේ සමාන කාණ්ඩ වෙන් වශයෙන් දැක්වීම තමයි අපි භෝග වර්ගීකරණය කියලා කියන්නේ. ඉතින් පුතේ දුවේ, මෙන්න මේ භෝග වර්ගීකරණය ප්‍රධාන ආකාර දෙකකට කෘෂිකර්මයේදී සිදු කරනවා. එකක් තමයි කෘෂිකාර්මික භෝග වර්ගීකරණය. දෙවෙනි එක තමයි විද්‍යාත්මක භෝග වර්ගීකරණය. කියන්නේ එක වර්ගීකරණයක් කරනවා කෘෂිකර්මාන්තය පදනම් කරගෙන, අනිත් වර්ගීකරණය කරනවා ඒ ශාකවල නැත්නම් ඒ භෝගවල විද්‍යාත්මක ලක්ෂණ පදනම් කරගෙන. අපි බලමු දුවේ පුතේ, ඕකෙමි කෘෂිකාර්මික භෝග වර්ගීකරණය කොහොමද අපි සිදු කරන්නේ කියලා. එතකොට භෝග වගාවක් සිදු කරනකොට ඒකේ විවිධ පාලන කටයුතු වලට උචිත අන්දමට භෝග තෝරා බේරාගෙන වර්ගීකරණය කිරීම තමයි මේකෙදී අපි අදහස් කරන්නේ. කෘෂිකර්මාන්තයේදී ඒකේ නඩත්තු කටයුතු පහසු වෙන විදිහට උචිත අන්දමට තෝරාගෙන එක එක නිර්ණායක අනුව භෝග වෙන් කිරීම තමයි කෘෂිකාර්මික භෝග වර්ගීකරණය. ඇත්තට මෙතනදී කෘෂිකාර්මික පහසුව තමයි බලලා තියෙන්නේ. කෘෂිකාර්මික පහසුව අනුව භෝග වර්ග කිරීම. ඒකෙදි නිර්ණායක කීපයක් මේ කෘෂි විද්‍යාඥයෝ විසින් බැලුවා. මොනවද මේ නිර්ණායක? ප්‍රයෝජනය අනුව වර්ග කරනවා. ප්‍රයෝජනය මත වර්ග කරනවා. දෙවැනි එක වැඩෙන පරිසරය අනුව වර්ග කරනවා. කොහෙද මෙයා වැඩෙන්නේ? වැඩෙන පරිසරය මත වර්ග කරනවා. තුන්වැනි එක තමයි භෝගයේ වර්ධන විලාසය අනුව වර්ග කරනවා. හතරවැනි එක භෝගවල වයස අනුව වර්ග කරනවා. එතකොට පැහැදිලි, මෙන්න මේ කෘෂිකාර්මික භෝග වර්ගීකරණය කරනවා භෝගයේ තියෙන ප්‍රයෝජනය මත, වැඩෙන පරිසරය මත, භෝගවල වර්ධන විලාසය මත සහ භෝගවල වයස අනුව. ඉතින් දුවේ පුතේ, අපි බලමු මෙන්න මේ එකින් එක නිර්ණායකට ගිහිල්ලා කොහොමද භෝග මෙහෙ විදිහට වර්ග වෙලා තියෙන්නේ කියලා. දරුවනේ, ඔන්න ප්‍රයෝජනය අනුව වර්ග කරනකොට ඉස්සෙල්ලාම කියන ආහාර සඳහා. අපි සාමාන්‍යයෙන් ආහාර භෝග මොනවද? භෝග කාණ්ඩ ගත්තොත් ධාන්‍ය භෝග, අල භෝග, පළතුරු භෝග, එළවලු භෝග, මාෂ භෝග, කුළුබඩු භෝග, කොළ එළවලු භෝග. මේ විදිහට අපි භෝග කාණ්ඩයක් ගන්නවා. මොනව සඳහාද? මේ ආහාර සඳහා ගන්න. දැන් නිතසුන් ගත්තොත් එහෙම ධාන්‍ය භෝග, වී, කුරක්, අම්මිනේරි, ඉඳල් ඉරිඟු, තනහාල්, මේ වගේ ධාන්‍ය වර්ග ටික. අල භෝග ගත්තොත් බතල, මඤ්ඤොක්කා, වැල්ලල, හිඟුරල, ඇඟිලියල, බතල, අර්ථාපල්, මේ සියල්ලම අල භෝගයට තිය වර්ග කරනවා. ඊළඟට පළතුරු භෝග, අඹ, රඹුටන්, අන්නාසි, පීර, මේ සියල්ල අපි වර්ග කරන්නේ පළතුරු භෝගයට තිය. එළවලු භෝග, බටු, ගෝවා, කරවිල, බණ්ඩක්කා, මේ ආදි වශයෙන් ඔබ දන්නා කියන එළවලු කූම එළවලු භෝගයට තිය ආහාර සඳහා ගන්න නිසා අපි ඒව වර්ග කරනවා. මාෂ භෝග, මුං, කව්පි, උඳු, මෑ, සෝයා බෝංචි, මේවා ඔක්කොම මාෂ භෝගයට තිය වර්ග කරනවා. කුළුබඩු භෝග, කහ, මිරිස්, ගම්මිරිස්, කරඳ මොංගු, මේ වගේවා අපි වගා කරන්නේ කුළු බඩු භෝග යටතේ. කොළය දවලු ගත්තම කාංකුම්, ගොටු කොළ, සාරණ, නිවිති. එතකොට පැහැදිලි ප්‍රයෝජන යනුව වර්ගීකරණය කරනකොට ආහාර සඳහා කියලා ඔන්න වෙනම වර්ගීකරණයක් තියෙනවා. දෙවෙනියෙන් තව එකක් වර්ග කරනවා ප්‍රයෝජනීය වෙනුමෙන් කාර්මික කටයුතු සඳහා. කෙඳි භෝග, තෙල් භෝග, සීනි නිස්සාරක භෝග. දැන් කෙඳි භෝග ගත්තහම හන, කපු, ජූට්. එතකොට මේවායන් හදන්නේ රෙදි නැත්තම් ගෝණි තමයි මේ වගේ ප්‍රතිඵලය. තෙල් භෝග ගත්තහම තල තෙල්, තල, ඉඳරු, සූර්යකාන්ත, සෝයා බෝංචි. තෙල් ගන්න සඳහා තෙල් ලබා ගැනීම අරමුණින්ම තෙල් භෝග බවන. පොල් වුණත් අපිට තෙල් භෝගයක් යටතේ පොල් කියන එක වර්ග කරන්නට පුළුවන්. සීනි නිස්සාරණය සඳහා උක් වලින් සීනි ගන්නවා අපේ රටේ නම්. සමහර තවස්තරට වල තමයි බීට් වලින් සීනි බීට්. බීට්, තල් මෙන මේවා සීනි නිස්සාරණය වෙනුවෙන් හදන කාර්මික කටයුතු වෙනුයි. තවත් ප්‍රයෝජනෙ වෙනුවෙන් අපි කියන අපනයනය සඳහා අපේ රටෙන් පිටරටට යවන්න. වැවිලි භෝග, තේ පොල්, රබර්. අපනයන ආර්ථික භෝග, ගම්මිරිස්, කුරුඳු, පුවා මේ වගේ අපනයන ආර්ථික භෝග. ඉස්සර කිව්වා අපි සුළු අපනයන භෝග කියලා, දැන් එහෙම කියන්නේ අපනයන භෝග. කැපුම් මල්, ඇන්තූරියම්, ඕකිඩ්, ජර්බෙරා මෙන්න මේ වගේ මල් පිටරට යවන්න. අපේ එකම අරමුණ පිටරට යවලා විදේශ විනිමය සෙවීම. ඒතර විසිතුරු පත්‍රික ශාක, මීවන, පත්‍රික ඇන්තූරියම්, ක්‍රෝටන් වර්ග අපි මේවත් පිටරට යවනවා යම් යම් ප්‍රමාණවලින්. විනත් භෝග, විනත් භෝග කියලා කියන අපනයන සඳහා දැන් කිසෙල් අපනයනය කරනවා, අන්නාස අපනයනය කරනවා, කිරියල අපනයනය කරනවා, බදාද මඤ්ඤුක අපනයනය කරනවා. මෙන්න මේවා අපි අපනයන භෝග ගණයේදී වර්ග කරනවා. ඊළඟට ඖෂධ සඳහා ඖෂධ භෝග රාශියක් තියෙනවනේ. ඖෂධ සඳහා හාතාවාරිය, නෙල්ලි, ඉඟුරු, කහ මේ වගේ ඖෂධ භෝග. ඊළඟට දැව සඳහා දැව භෝග කොට තේක තියෙනවා, නැඳුන් තියෙනවා, මහවුගනි තියෙනවා, හල් මිල්ල තියෙනවා. එහෙනම් මේ දැව ගැනීම සඳහා වගා කරන භෝගම ප්‍රයෝජනෙ. කොළ පොහොර සඳහා, කොළ පොහොර සඳහා වල් සූර්යකාන්ත, ගිරිසීරියා, අඬන හිරියා, ඉපිල්ලි පිල් මේ වාගේ රණීල ශාක වගා කරනවා අපි කොළ පොහොර වෙනුවෙන්. ඊළඟට සෝදා පාවුළු වැලැක්වීම සඳහා ආ පියුරේරියා, ඩෙස්මෝඩියම්, ස්ටයිලෝසැන්තස් මේ වගේ. එතකොට අපිට පැහැදිලි දරුවනේ ප්‍රයෝජනය වෙනුවෙන් මෙන්න මේ ආකාරයට භෝග අපි වර්ගීකරණය කරලා දක්වනවා. ඊට පස්සේ දෙවෙනි එක තමයි වැඩෙන පරිසරන භෝග වගා කර. කොහෙද මේ භෝගය වැඩෙන්නේ? ගොඩබිම වැඩෙන. ගොඩබිම වැඩෙන භෝග. අඹ, පොල්, බෝංචි උනතරංග ඔබට කියන්න පුළුවන් ගොඩබිම වැඩෙනට උදාහරණ. ජලාශ්‍රිතව වැඩෙන. වී, කොහිල, කංකුම් මේවා ජලාශ්‍රිතව වැඩෙන ඒවා. ඊළඟට සුෂ්ක පරිසරයේ වැඩෙන භෝග. තල, කුරහන්, බඩ ඉරිඟු මේවා ටික ශුෂ්ක රූපී විතර වර්ෂාපතන රටාවක් නැත්නම් වර්ෂාපතන ප්‍රමාණයක් අවශ්‍ය නොවන භෝග. ඊළඟට උඩ රට වැවෙන භෝග. පෙයාස්, ස්ට්‍රෝබෙරි, මල්ගෝ වගේ ඒවා පහත රට වියල්කලා අපි එහෙම ටිකක් අමාරුයි අපිට හදන්න. ඉතින් පහත රට වැවෙන භෝග. බුලත්, රඹුටන්, පොල් වගේ. තෙත් කලාපේ වැවෙන භෝග. රබ, අන්නාසි, වැල්දුනම්. මේ සියල්ලම මේ විදිහට වර්ග කරන්නේ වැඩෙන පරිසරය මත. මෙයා කොහෙද වැඩෙන්නේ? ගොඩබිමේද, ජලාශිතවද, ශුෂ්ක රූපී පරිසරයකද, උඩ රටද, පහත රටද, තෙත් කලාපේද, වියලි කලාපේද? මේ විදිහට එයා වැඩෙන පරිසරය අනුවත් අපිට භෝග වර්ගීකරණය කරන්න පුළුවන් තව විදියක්. තුන්වෙනි විදියට අපි භෝග වර්ගීකරණවද ඔය පුතේ කොහොමද? මෙයාගේ වර්ධන විලාසය මත. මෙයා වර්ධනය වෙලා තියෙන්නේ කොහොමද? පැලෑටියක්ද? දැන් බණ්ඩක්ක පැලෑටියක්, අන්නාසි පැලෑටියක්, මිරිස් පැලෑටියක්, දුම්කල පැලෑටියක්, වම්බටු පැලෑටියක්. එතකොට පැලෑටි වශයෙන් පඳුරු ලෙසද? කෝපි, දෙලුම්, කුරුළු පඳුරු වශයෙන් වැඩෙනවද? ගස්ද මේවා? පොල්, රඹුටන්, තේක්ක, හල්මිල්ල, කොසු ගස් වශයෙන්ද? ඒකනේ වර්ධන විලාසය මත. කොහොමද පැලෑටි හැටියටද වැඩෙන්නේ? පඳුරක් හැටියටද වැඩෙන්නේ? ගස් කොළන් හැටියටද වැඩෙන්නේ කියන එක මතත් වර්ගීකරණය කරනවා. තවත් අපි කෘෂිකාර්මික වර්ගීකරණයක් තියෙනවා මේකේ. ජීවන චක්‍රය මත. ඒ කියන්නේ මෙයා වාර්ෂික භෝගයක්ද? ඒ කියන්නේ වර්ෂයක් ඇතුළත මල් පිපිලා, ගෙඩි හැදිලා, අස්වැන්නක් දීලා ගහේ ආයුෂ ඉවර වෙනවා නම් වාර්ෂික භෝගයක් කියන්නේ. වාර්ෂික භෝග උදාහරණ ගන්නකො සෝයා බෝංචි මාස කිහිපයයි. මේ මිරිස්, බණ්ඩක්කා, කරවිල, වම්බටු මේ බොහෝ දේවල්, බොහෝ ශේත්‍ර භෝග, අපි වවන භෝග වාර්ෂිකයි. ඊළඟ බහු වාර්ෂික භෝග. ඒ කියන්නේ වසර එකකට දෙකකටත් වඩා වැඩියෙන් වසරකට වඩා වැඩි කාලයක් ගන්නවා මෙයාගේ ජීවන චක්‍රය නැත්තම් ගහ හිටෝලා ගහ හැදිලා අස්වැන්න දීලා දිගටම යන්න. පොල් රබර් ගම් මිරිස් රඹුටන් අඹ මේ කියන ශාක ඔක්කොම බහුවාර්ෂිකයි. ඒ කියන්නේ ජීවන චක්‍රය සම්පූර්ණ වෙන්න වර්ෂ ගණනාවක් යනවා. අනික ඒක ඊට පස්සෙත් මැරිලා යන්නේ නැහැ. දිගින් දිගටම අපිට අස්වැන්න ලබා දෙනවා. ඉතින් දරුවනේ මෙන්න මේ මම මෙතෙක් වෙලා ඔබට කතා කළේ භෝග වර්ගීකරණේ කෘෂිකාර්මික වර්ගීකරණ නැත්තම් කෘෂිකාර්මික පදනම. කෘෂිකාර්මික වර්ගීකරණේ තමයි එයාගේ ප්‍රයෝජනය මත, වැඩෙන පරිසරය මත, වර්ධන විලාසය මත, භූගෝල වයස මත වර්ගීකරණය කළේ. අපි දෙවනි වර්ගීකරණයේදී මුලින්ම කිව්වා විද්‍යාත්මක භෝග වර්ගීකරණය. මේක ගොඩාක් වැදගත්. මොකද හේතුව දුවේ පුතේ ඔබ කවදා හරි ඉගෙනගෙන මේ ලෝකේ කොයි රටකට ගියත් ඔබට මේ විද්‍යාත්මක වර්ගීකරණය ගැන දන්නවනම් ඒ ශාකය ගැන, ඒ භෝගය ගැන අපිට කතා කිරීමේ හැකියාවක් තියෙනවා. එහෙම නොදැන හිටියොත් එහෙම අපි උඩබිම බලබලා තමයි ඉඳ වෙන්නේ. මොකද මෙන්න මේ විද්‍යාත්මක වර්ගීකරණය තමයි මේ මුළු ලෝකෙටම පොදු වෙච්ච වර්ගීකරණය. අපි දැන් විද්‍යාත්මක වර්ගීකරණයේ පදනම වෙලා තියෙන්නේ පුතේ ශාකවල තියෙන උද්භිද විද්‍යාත්මක ලක්ෂණ. උද්භිද විද්‍යාත්මක ලක්ෂණ තමයි නැත්නම් ශාකයේ තියෙන පුෂ්ප කොයි වගේද, හඳ කොයි වගේද, පත්‍ර කොයි වගේද, මුල් කොයි වගේද කියලා බලලා ඊට අනුරූප ලෙස වර්ග කිරීම තමයි මෙන්න මේ විද්‍යාත්මක වර්ගීකරණයේදී සිදු කරන්නේ. මෙන්න මේ මුලින්ම පිළිගත්ත විද්‍යාත්මක වර්ගීකරණයක් ඉදිරිපත් කෙරුවේ ස්වීඩන් ජාතික විද්‍යාඥයෙක් කැරොලස් ලිනේයස් කියන විද්‍යාඥයා. කැරොලස් ලිනේයස් කියන විද්‍යාඥයා තමයි මේ ස්වීඩන් ජාතික විද්‍යාඥයා පිළිගත හැකි විද්‍යාත්මක වර්ගීකරණයක් මුලින්ම ඉදිරිපත් කෙරුවේ. මෙන්න මේ කෘෂිකාර්මික කටයුතු වලදී මේ විද්‍යාත්මක වර්ගීකරණය මේ ලිනේයස් වර්ගීකරණය කළේ දැන් ඉස්සෙල්ලම මේකෙදි වැදගත් වෙනවා කුලය. කෘෂිකාර්මික කටයුතු වැදගත් වෙනවා භූගෝල කුලය. ඝනය විශේෂය කොටස් තුන කුලය ඝනය විශේෂය කියලා කොටස් තුනකට බෙදෙනවා. එක කුලයක් යටතේ තියෙනවා භෝග ඝන රාශියක්. භෝග ඝන රාශියක් තියෙනවා. ඝනයක් යටතේ තියෙනවා භෝග විශේෂ රාශියක්. විශේෂයක් යටතේ තියෙනවා භෝග ප්‍රභේද රාශියක්. ඒකත් එහෙම තමයි මේක දැන් උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි එක කුලයක් යටතේ ගත්තොත් භෝග ඝන කීපයක් තියෙන්න පුළුවන්. දැන් උදාහරණයක් හට සිංජිබරේසිය කියන කුලේ භෝග දෙයක් ගත්තොත් එහෙම ඉඟුරු සහකහ ඉඟුරු කියලා කියන්නේ සිංජිබ කියන ගණයට අයිති සිංජිබ ඔෆිසිනාලය තමයි ඒකේ උද්භිද විද්‍යාත්මක නම සිංජිබ කියන ගණේ. ඒ කුලේම තියෙන කහ ගත්තොත් කුරුකුමා ලොංගා. ඒ කියන්නේ කුරුකුමා තමයි කහවල ගණ. ඒ විදිහට එක එක කුලයක් ඇතුලේ ඝන රාශියක් තියෙනවා. ගණයක් ඇතුලේ විශේෂ රාශියක් තියෙනවා. විශේෂයක් ඇතුලේ ප්‍රභේද රාශියක් තියෙනවා. මෙන්න මේ විදිහට තමයි මේ ලිනේයස්ගේ වර්ගීකරණය පදනම් වෙලා තියෙන්නේ. දැන් පුංචි උදාහරණයක් ගමු මේ කුල අනුව භෝග වර්ගීකරණය වෙලා තියෙන හැටි. මම හොඳ දූල පුතාලා වගේ ඔබගේ පෙළ පුතේ 63 වෙනි පිටුව පෙරලන්න. ඔබගේ පෙළ පොතේ 63 වෙනි පිටුවේ පුතේ 4-5 කියලා වගුවක් දීලා තියෙනවා. බලන්න ඒක ලියලා තියෙනවා කුලානුව භෝග වර්ගීකරණය. කුලානුව භෝග වර්ගීකරණය. පොයේසියේ නැත්නම් තෘණ කුලය. පොයේසියේ කුලය. මේ පොයේසියේ කුලය ගැන කියන්නට ඕනේ පුතේ අපි ඉගෙන ගන්න කාලේ මේකට කිව්වේ පොයේසියේ කියලා නෙමෙයි ග්‍රැමිනේ කියලා. නැත්නම් තෘණ කුලය ග්‍රැමිනේ. හැබැයි අද වෙනකොට ග්‍රැමිනේ කියන වචනේ තාම පාවිච්චි වෙනවා. හැබැයි පොයේසිය කියලා තමයි දැනට මේ කුලය හඳුන්වන්නේ. නැත්නම් මේ ග්‍රැමිනේ නැත්නම් මේ පොයේසිය කුලයට බලන්න වී බඩේරුගු ඉදල්ලෙනුගු කුරාහම් මෙනේරි තනහල් සෝගම් මෙන්න මේ වගේ රාසියක් තුන ශාක භෝග හැටියට අයිති වෙනවා. රාසියක් තුන ශාක මේකට අයිති වෙනවා. එතකොට දැන් ඒකෙන් ගත්තොත් ඒ දැන් තුන කියන කුලේ පොයේසිය කියන කුලේ දැන් වී කියන්නේ ඔරයිසා සැටයිවා. එතකොට මේකේ ඝනය ඔරයිසා. බඩේරුගු සියාමේස් ගණේසියා. සෝගම් බයිකල. ඒකේ ගණේ සෝගම්. එතකොට ඒ කුලය ඇතුලේ ඝන රාශියක් තියෙන්න පුළුවන්. බලන්නකො දෙවණියට තියෙන කුලය ෆැබේසියේ කුලය, රණිල කුලය. ඕකටත් අපි කාලේ නැත්තම් මීට පෙර හැඳුන්වුවේ අපි ඉගෙන ගන්න කාලේ 80 දශකේ 90 දශකේ විතර මේක හැඳුන්වුවේ ලෙගියුමිනේසියේ කියලා. ලෙගියුමිනේසිය කියලා අද ඒ වෙනුවට අපි මේක හඳුන්වනවා ෆැබේසිය කියලා. නැත්නම් රනිල කුලේ මෑ උඳු මුං කඩල සෝයා බෝංචි දඹල මේවා තමයි මේ ෆැබේසිය කුලයට අයිති වෙන වර්ගීකරණයේදී එකම ලක්ෂණ එකම උද්භිද විද්‍යාත්මක ලක්ෂණ පෙන්වන ශාක. දැන් ඔබ මේ රනිල කුලයේ නැත්නම් ෆැබේසිය කුලයේ වරන මෑ කරල උඳු කරල මුං කරල කවුපි කරල මේවා ඔක්කොම අරන් බලන්න හැම එකම එකම විදිහේ ඵලයක් තියෙන. ඒ ඵලයට තමයි අපි රණීලය කියන්නේ. ඒ ඵලය එක වගේ. ඒ වගේම මේකේ ඵල හැදිලා වේලුනහම හොඳටම කරල ඇතුලේ මේ සියලුම බීජ සරසර ගාලා එක සැරයක් ගැහුවාම හෙල වෙනවා. එතකොට මෙන්න මේ ඵලය අනුව තමයි මේ එක එක උද්භිද විද්‍යාත්මක ලක්ෂණ හොයාගෙන තමයි මේ කුල වර්ගීකරණය කළා තියෙන්නේ. ඊළඟට පොතේ තවත් කුලයක් තියෙනවා කුකර්බිටේසී. කුකර්බිටේසී මේ බිටර් කියන්නේ අපි ඉංග්‍රීසි භාෂාවෙන් තිත්තනේ. එතකොට කුකබිටේසියේ කුලයේ භෝගවල ජීවන චක්‍රයේ කුමන අවස්ථාවක තිත්ත රසක් තියෙනවා? කරවිල, වැටකොළු, පතෝල, ලබු, වටකා, පිපිඤ්ඤා, කැකිරි, පුහුල් මේ වගේ මහ විශාල පරාසයක් තුල තියෙන වැල් භෝග රාශියක් අයිති වෙන්නේ මොකටද? මේ කුකුබිටේසියේ කියන කුලයට. එතකොට ඕනම් බර කරවිල කියන්නේ සදාකල් තිත්තයි, වැටකොළු කියන්නේ චූට්ටක් මේරුව බීජ තිත්තයි. මේ විදිහට මේ හැම එකේ කොතන හරි තැනක් පිපිඤ්ඤාවල ගත්තොත් නැට්ට ළඟ තිත්තයි. මේ විදිහට මේ කුකබිටේසිය කුලයේ යම් යම් උද්භිද විද්‍යාත්මක ලක්ෂණ පාවිච්චි කරලා තමයි මේක නිකන් සරලව හිතලා බලන්න මේ වගේ පත්‍ර දිහා පුහුල් පත්‍රය ඊළඟට මට්ටකාවල පත්‍රය මේ හැම පත්‍රයකටම සමාන උද්භිද විද්‍යාත්මක ලක්ෂණ තියෙනවා. ඊළඟට සොලනේසිය කුලය. සොලනේසිය කියන කුලේ මිරිස්, බටු, තක්කාලි, අර්තාපල්, දුංකල මගේ ප්‍රධාන භෝග රාශියන් මේකට අයිති වෙනවා. තව මැල්වේසියේ භෝග බණ්ඩක්කා කපු අයිති වෙනවා. කොන්වලුලේසියේ කංකුම්, බතල්, ඇරිකේසී, පුවක්, පොල්, කිතුල්, ඇරිකේසී. ඊළඟට බ්‍රැසිකේසී, ගෝවා, අබ, සලාද. ඇමරිලිඩේසී, ලූණු, ලීක්ස්, සුදු ලූණු. යුෆෝබියාසී, මඤ්ඤොක්කා, රබර්, තෙල්ලෙඬරු. රුටේසී, දෙහි, දොඩම්, බෙලි, දෙවුල්, අම්බලිෆෙරේ, කැරට්, සූදුරු, මහදුරු, කොත්තමල්ලි, ඇනකාඩියේසී, අඹ, කජු, සිංජිබරේසී, කහඉඟුරු. මේ දීලා තියෙන්නේ එකිනෙක ශාකයේ උද්භිද විද්‍යාත්මක ලක්ෂණ පදනම් කරගෙන මේ කුලවලට භෝග දාලා තියෙන හැටි. ඉතින් පුතේ දුවේ මෙන්න මේ විද්‍යාත්මක වර්ගීකරණයේදී මේ ලීනියස් මහත්තයා මොකක්ද කරේ? පද දෙකක් පාවිච්චි කරා මේ ශාකයක් වර්ගීකරණය කරන්න. අපි ඒකට කියනවා ද්විපද නාමකරණය කියලා. ඒක මුලින්ම තියෙනවා ඝන නාමයේ. ඊට පස්සේ තියෙනවා සුළු නාම. මෙතන සුළු නාමය කියන්නේ විශේෂ නාමයේ. ඝන නාමය තියෙනවා, සුළු නාමය තියෙනවා. මෙන්න මේ පද දෙකක් යොදාගෙන වර්ග කිරීමට අපි කියනවා ද්විපද නාමකරණය, නැත්නම් බයිනෝමියල් නොමෙන්ක්ලචර් කියලා කියනවා. ද්විපද නාමකරණය. ද්විපද නාමකරණය ලෝකෙට හඳුනා දුන්නේ කවුද? මේ කැරොලස් ලිනේයස් කියන විද්‍යාඥයා, ස්වින් ජාතික මහත්මයා. ඉතින් උදාහරණයක් අපි ගත්තොත් දුවේ පුතේ පොයේසී කුලේ නැත්තම් ග්‍රැමිනී කුලයේ වි අපි හඳුන්වන්නේ ඔරයිසා සැටයිවා කියන. ඔරයිසා සැටයිවා කියලා හඳුන්වනවා වි ශාකයේ දුවේ පුතේ. මෙන්න මේකේ මේ ඔරයිසා කියන්නේ විශාකේ ඝන නාමය, සැටයිවා කියන්නේ සුළු නාමය, එහෙම නැත්නම් විශේෂ නාමය. මේ සමහර මෙන්න මේ නාමකරණයේදී ඉස්සරහට තව කැපිටල් L එකක් එකතු කරනවා. ඇයි දුවේ පුතේ මේ ඉදිරියට කැපිටල් L එකක් එකතු කරන්නේ? ඒකට හේතුවක් තියෙනවා. මේ ද්විපද නාමකරණය ලෝකෙට හඳුන්වා දුන්නු මේ කැරොලස් ලිනේයස් කියන මහත්මයාට ගෞරවයක් හැටියට තමයි මේ L අකුර ඉස්සරහට යොදන්නේ. මෙන්න මේ ද්විපද නාමකරණයේදී මේක ලියන විදිය නැත්නම් මේ උරයිසා කියන ඝන නාමයත්, සැටයිවා කියන සුළු නාමය, එහෙම නැත්නම් විශේෂ නාමයත් පාවිච්චි කරලා මේක ලියනකොට දුවේ පුතේ මේ ඉංග්‍රීසි අකුරු ඇලයට ලියන්න ඕනේ. ඉටැලික් ඔබට මතක ඇති කම්පියුටරේ තියෙන උඩින් ස්ටෑන්ඩඩ් ටූල් බාර් කියලා එකක්. ඔබ වර්ඩ් කියන සොෆ්ට්වෙයාර් එකට නැත්නම් ඒ මුදුකාංගෙට ගියාම එක තියෙනවා උඩින් ස්ටෑන්ඩඩ් ටූල් බාර් එකේ මේ අයි අකුරක් ඉටැලික් කියලා. මෙන්න මේ නම ලියලා මේක සිලෙක්ට් කරලා ඒ අයි අකුර එවුවාම මේ අකුරු සේරම ඇද වෙනවා. එහෙම ලියන්න ඕනේ ඇලාකුරු ලියන්නට ඕන. අපි ඉතින් ඇලාකුරු ලියන්න දන්නේ නැත්නම් අපි මොකද කරන්නේ? අපිට මේ ඉටැලික් ලෙටර්ස් ලියන්න බැරි නම් අපි කරන්නේ මේ මේක නම ලියලා යටින් ඉරක් අඳින්න. හරිද? යටින් ඉරක් අඳින්නට ඕනේ. එතකොට ඒකේ ලිවෙනගේ තවත් ලියන විදිහක් තියෙනවා. ගණනාමයේ මුල් අකුර පමණයි කැපිටල් ලියන්නේ. ගණනාමයේ දැන් බලන්න ඔරයිසා කියන එකේ ඌ අකුර කැපිටල් ලියනවා. ඉතුරු සියලුම අකුරු ගණනාමයේ සුළු නාමයේ සියලුම අකුරු ලියන්නේ සිම්පල් වලින්. ඒකත් එක විදියක්. ඒක ලියන විදිය. එතකොට තේරුම් ගන්න ද්විපද නාමකරණයේදී පද දෙකක් භාවිතා කරනවා, ඝනනාමය සහ සුළුනාමය, එහෙම නැත්නම් විශේෂනාමය. මේක ලියනකොට ඉටැලික් ලියන්නට ඇලාකුරු පාවිච්චි කරන්න ඕනේ. අපිට ඇලාකුරු පාවිච්චි කරන්න බැරි නම් මේකේ ඝනනාමයේ පළවෙනි අකුර කැපිටල් අකුරු වලින් ලියලා ඉතිරි ඔක්කොම අකුරු සිම්පල් වලින් ලියලා යටින් ඉරක් අඳින්නට ඕනේ. ඒත් එක මම කියවා මේ නාමයේ කෙළවරට කැපිටල් L අකුරක් යොදන්නේ. ඇයි? අර කැරෝලස් ලිනේස් කියන ස්වීඩන් ජාතික මහත්මයාට ගෞරවයක් ලෙස. එතකොට මම ඉස්සෙල්ලමත් මේක කියද්දි පටන් ගත්තා මේ ලෝකයේ ඕනෑම තැනක භෝගයක් හැඳින්වීමට යොදාගන්නේ මෙන්න මේ විද්‍යාත්මක පදනම. මොකද අපි නැත්තම් එක එක්කෙනා එක එක වචන කියන්නේ. අපි පොල් කියන එකට ඉංග්‍රීසි ජාතික කොකොනට් කියනවා. එතකොට දැන් ඉංග්‍රීසියෙන් දන්න මිනිස්සෙක් කොහේ හරි ගියාම මේ කියන්නේ මොනවද කියලා උඩින් බලබල තමයි ඉන්නේ. හැබැයි අපි දැනගෙන හිටියා නම් විද්‍යාත්මක වර්ගීකරණය පොල් ගහට කියන්නේ කොකස් නුෂිපෙරා කියලා. අන්න එහෙනම් අපි මේක දන්නවා. හා මේකේ මම ඊට පස්සේ තීරුම් ගන්නවා කොකස් නුෂිපෙරා කියන්නේ පොල් තමයි. ඉංග්‍රීසි කාර්යය තීරුම් ගන්නවා කොකස් නුෂිපෙරා කියන්නේ කොකොනට් තමයි. ඈ එතකොට එක එක්කෙනාට පුළුවන් තම තමන්ගේ භාෂාව අනුව තම තමන්ට මේක තීරුම් ගන්න. ඒ හින්දා මේ ලෝකේ පුරාම දුවේ පුතේ මෙන්න මේ විද්‍යාත්මක වර්ගීකරණය කියන එක තමයි භාවිතා වන්. අපි බලන්න පුතේ ඔබේ පෙළපොතේ 10 කුසී ආහාර තාක්ෂණයේ පෙළපොතේ 64 වෙනි පිටුව ආරම්භ බලන්න. මේ පිටුවේ තියෙනවා එක එක කුලවලට අයිති භෝග ටික. බලන්න පොයේසියේ කුලයේ භෝග. පොයේසියේ කියලා කිව්වේ මොකද්ද? ග්‍රැමිනේ නැත්තම් තෘණ කුලයේ භෝග. පළවෙනි එක වී. එයාගේ බොටනිකල් නේම් එක නැත්තම් උද්භිද විද්‍යාත්මක නමල දීලා තියෙනවා ඔරයිසා සැටයිවා. මේකේ ඔරයිසා කියන්නේ ගණනාමය, සැටයිවා කියන්නේ සුළු නාමය නැත්තම් මේ විශේෂ නාමය. තව එකක් දෙනවා කුරක්කා. එලුසීන් කොරකානා. එලුසීන් කියන්නේ ගණනාමය, කොරකානා කියන්නේ විශේෂ නාමය. දැන් ඔය ඔය ඕතනම ඔය වගේම යන තව ශාකයක් තියෙනවා. නමුත් මේක ඖෂධයක් හැටියට තමයි ගන්නෙ. ඔබට මම කිව්වට පස්සේ චුට්ට සංසන්දනය කළා බලන්න. බැලතන. එලුසීන් ඉන්ඩිකා. එලුසීන් ඉන්ඩිකා කියන්නේ බැලතන. එලුසීන් කොරකානා කියන්නේ කුරක්කා. බැලතන මලසා කුරක්කම් මල. බැලතන ශාකයේ සා කුරක්කන් ශාකයේ මනසින්වත් ඔබට සංසන්දනය කරන්න පුළුවන් නම් නැත්තම් ගෙදර ගිහිල්ලා වැඩිහිටියෙක්ගෙන් බැලතන කියන්නේ මොකද්ද කියලා අහලා කුරක්කන් ශාකයත් එක්ක ඔක කම්පයා කරලා බලන්න, සංසන්දනය කරලා බලන්න දුවේ පුතේ කොයිතරම් උද්භිද විද්‍යාත්මක ඒගොල්ලෝගේ ළඟ ළඟ ලක්ෂණ තියෙනවාද කියලා. ඊළඟට තිනිඟු ට්‍රිටිකම් ඒසටිවම් සෝගම් බයිකල. දැන් මේ වගේ බලන්න මේ හැම එකේම විවිධ ගණනාම ඔරයිසා එකක්, එලුසීන් එකක්, ට්‍රිටිකම් තව එකක්, සෝගම් තව එක ගණනා. ඊළඟට යනවා අපි සොලනේසී කුලේ. සොලනේසී කුලේ මම මේක උග ප්‍රමුඛම කුලයක් ලෝකෙත් ලංකාවෙත්. මේකේ තියෙන දැන් අර්ථාපල් සොලනම් ටියුබරෝසම්. බලන්න සොලනම් තමයි ගණනාමේ, ටියුබරෝසම් කියන්නේ සුළු නාමය නැත්නම් විශේෂ නාමය. ඊළඟට වාම්බඩ සොලනම් මෙලොන්ජිනා. සොලනම් ගණනාමේ, මෙලොන්ජිනා විශේෂ නාමය. තක්කාලි සොලනම් ලයිකෝපර්සිකම්. සොලනම් ගණනාමේ, ලයිකෝපර්සිකම් විශේෂ නාමය නැත්නම් සුළු නාමය. මේ විදියට දුම්කල් මේ හැම එකේම මං කියවර කුලයේ ඇතුලේ ඝණයක් තියෙනවා, ඝණය ඇතුලේ විශේෂ රාශියක් තියෙනවා. කුලයේ ඇතුලේ ඝන රාශියක් තියෙනවා, ඝණය ඇතුලේ විශේෂ රාශියකුත් තියෙනවා. ඊළඟට බලන්න තවත් කුලයක උදාහරණ ටිකක් දීලා තන ෆැබේසී කුලයේ භෝග. සියඹලා, ටර්මරැන්ඩස් ඉන්ඩිකා. මේකේ තව ටිකක් කියන්න. මේ ඉන්ඩිකා කියලා එන්නේ දැන් මැන්ජිෆෙරා ඉන්ඩිකා අඹ, ඇසඩරැක්ටා ඉන්ඩිකා කොහොඹ, එලුසීන් ඉන්ඩිකා බැලතන, ටර්මරැන්ඩස් ඉන්ඩිකා සියඹලා. මේ ඉන්ඩිකා කියලා එනකොට ඒකට හේතුවක් තියෙනවා. ඒකේ අයිතිය හොයාගෙන ඒකේ අයිතිවාසිකම් තියෙන ඒ ඉන්ඩිකා නැත්නම් ඉන්දියාවට. ඒ හින්දා තමයි මේකට මේ අගට මේ කැලේ දීලා තියෙන්නේ. ඒකේ පරම අයිතිය තියෙන්නේ ඉන්දියාවට. සියඹලා, බැලතන, ඒ ගොඩාක් ඒවා එහෙමයි. දැන් අඹ ගත්තත් මේ මෙන්ජ් ෆෙරා ඉන්ඩිකා. මේ විදිහට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඊළඟ බාණ්ඩයේ තවත් ෆැබේසියේ නැත්තම් රනිල කුලියේ තවත් භෝගයක් තියෙනවා, දඹල සොපෝකාපුස් ටෙට්‍රගොනලොබස්. ඈ සොපෝකාපුස් ගණ නාම ටෙට්‍රගොනලොබස්, විශේෂ නාම නැත්තම් සුළු නාම ටික අමාරු වී එක ප්‍රොනවුන්ස් කරන්න නැත්තම් උච්චාරණය කරන්න උත්සාහ කරන්න. ඊළඟට ඇරචිස් හයිපොජියා රටකජු, ඈ විග්නා රේඩියටා මූ, මේ බලන්න මෙතන තියෙනවා. ටර්මරැන්ඩස් කියන්නේ එක ගණයක් මේ ෆැබේසිය කුලයේ, සොපෝකාපුස් තවත් ගණයක්, ඇරචිස් තවත් ගණයක්, විග්නා තවත් ගණයක්. ගණ ගොඩක් තියෙන ගණ ඇතුළේ එකම ගණය ඇතුළේ ඊට පස්සේ අපට ගොඩාක් විශේෂ නැත්තම් ගොඩාක් විශේෂ හොයා ගන්න පුළුවන්. ඒ විශේෂ ඇතුළේ ගොඩාක් ධර්ම ප්‍රභේද අපිට බලන්නට පුළුවන්. තවත් එකක් තමයි මේ මැල්වේසී කියන කුලේ බණ්ඩක්ක, හිබිස්කස් එස්කියුලෙන්ටස් බණ්ඩක්ක. ඊට පස්සේ ගොසිපියෝ හර්බේසියෝ කපු, හිබිස්කස් රොසාදායිනෙන්සිස් වද. එතකොට කපු කිනිස්ස, ගොසිපියෝ ඩෙවිඩොනිස්. එතකොට දැන් මේ ගොසිපියුම් ගණයේ දෙකක් තියෙනවා, හිබිස්කස් ගණයේ දෙකක් තියෙනවා. එතකොට ඔබට පුළුවන් බණ්ඩක්කාමලයි වදමලයි සංසන්දනය කරන්න. එතකොට මේකේ යම් යම් උද්භිද විද්‍යාත්මක ලක්ෂණද කියනවා කියලා බලන්න. මේකව දීලා තියෙන්නේ ඔබට එහෙම සංසන්දනය කරලා බලන්න. දැන් පැහැදිලිද පුතේ? ඔන්න භෝග වර්ගීකරණ දෙකක් අපි කතා කළා. එක භෝග වර්ගීකරණයක් තමයි කුෂිකාර්මික භෝග වර්ගීකරණය කියලා කිව්වේ. අනිත් භෝග වර්ගීකරණය තමයි උද්භිද විද්‍යාත්මක නැත්නම් විද්‍යාත්මක භෝග වර්ගීකරණය කරනවා කියලා කිව්වේ. කුෂ්කාරක භෝග වර්ගීකරණයේදී බොහෝ විට මේක නිර්ණායක හැටියට ගත්තේ ඒකේ ප්‍රයෝජනය, වැඩෙන පරිසරයේ භූගෝල වර්ධන විලාසය, භූගෝල වයස. හැබැයි විද්‍යාත්මක වර්ගීකරණයේදී එම ශාකවලදී උද්භිද විද්‍යාත්මක ලක්ෂණ පදනම් කරගෙන තමයි ඒගොල්ලෝ මේ භෝග කාණ්ඩ එක එක කුලයන්ට, ගණයන්ට, විශේෂයන්ට සහ ප්‍රභේදයන්ට ඇතුළත් කරලා තියෙන්නේ. ඉතින් මේ විදිහ විද්‍යාත්මකව මේක නම් නාමකරණය කරනකොට ද්විපද නාමකරණයක් ගැන අපි කතා කළා. කැර්ලොස් ලිනියස් මහත්තයාගේ ද්විපද නාමකරණේ මේකෙදි පළවෙනියට තියෙන ඝන නාමය, දෙවෙනියට තියෙන සුරු නාමය, එහෙම නැත්නම් විශේෂ නාමය. එතකොට ඔරයිසා සැටයිවා කියන දීවල උද්භිද විද්‍යාත්මක නාම ගත්තාම ඔරයිසා කියන්නේ ඝන නාමය, සැටයිවා කියන්නේ විශේෂ නාමය. මේ උද්භිද විද්‍යාත්මක වර්ගීකරණය තමයි ලෝකේ පුරාම ශාකවලට තියෙන්නේ. ඒක තමයි ලෝකේ මිනිස්සු විශේෂයෙන් ඉගෙන ගත්ත මිනිස්සු මේක තමයි භාවිතා කරන්නේ, මේක තමයි දන්නේ. ඉතින් දුවේ පුතේ, දැන් ඇයි මෙහෙම වර්ගීකරණ කරන්නේ? මොකද්ද මේ වර්ගීකරණයේ තියෙන වැදගත්කම කියන එක තමයි අපි දැන් කතා කරන්න යන්නේ. එකක් තමයි බිම් සැකසීමේදී. දැන් භෝගය ගැන අපි දන්නවනම් මේ භෝගයේ අලද බහින්නේ, මේ භෝගයේ කරල්ද හැදෙන්නේ, මේ භෝගයේ ගිරිද හැදෙන්නේ, මෙයාට තියෙන්නේ මුදුන් මුලක් තියෙන මූල පද්ධතියක්ද නැත්නම් තන්තු මූල පද්ධතියක්ද? මෙන්න මේ ලක්ෂණ අපි හරියට දන්නවනම් ඊට ගැළපෙන අයුරින් අපිට පුළුවන් බිම සකස් කරන්න. දැන් උදාහරණයක් හැටියට ධාන්‍ය හා රනිල භෝග වලට ගැඹුරට බිම් සකස් කරන්න ඕනේ. දැන් කුරක්කන් වපුරන්න මේ මහා ගොඩක් යටට හාන්න ඕනේ නැහැ. හැබැයි අලභෝගයක් හිටවන්න නම් අපි හිතමු අපි අර්ථාපල හිටවන්න යනවා නම් අනිවාර්යෙන් තැටි නඟුලෙන් සීසාලා, කැට පොඩි කරලා, පාත්ති දාලා. ඒ කියන්නේ අපි භෝගය ගැන දන්නවනම් බිම් සකස් කරන්න ලේසි. ඒක හොඳ වැදගත්කමක්. දෙවෙනි එක තමයි පොහොරේදීම. දැන් එකම කුලයේ භෝග අපට පුළුවන් නම් වර්ගීකරණය කළ ගන්න බොහෝ විට ඊගොල්ලන්ට පොහොර නිර්දේශ එන්නේ සමාන ඒවා. දැන් උදාහරණයක් හැටියට මිරිස්, බටු, තක්කාලි, අර්ථාපල් මේවා. දැන් මිරිස්, අර්ථාපල්, තක්කාලි, වම්බටු මේ ඔක්කොම එකම කුලයේ භෝග. සොලනේසී කියන කුලයේ භෝග, සොලනම් මෙලොන්ජිනා වම්බටු, සොලනම් ටියුබරෝසම් අර්ථාපල් නේද, සොලනම් ලයිකෝපර්සිකම් තක්කාලි. එතකොට මේගොල්ලෝ එකම කුලයේ එකම ගණයට අයිති. එතකොට මේගොල්ලන්ට එන්නේ එකම පොහොර නිර්දේශ. එතකොට හරි ලේසියෙන් අපිට පොහොර යොදන්න පුළුවන්. දැන් තිත්ත කුලයේ නැත්තම් කුකබිටාසේ කුලයේ, කුකුරුබිටේසේ කුලයේ භෝග ඔක්කොටම අපිට පුළුවන් වෙන එකම. දැන් කරවිල, පතෝල, වැටකොළු, බට්ටක්කා, කැකිරි, පිපිඤ්ඤා, ලබු, පුහුල් මේ ඔක්කොටම අපිට පුළුවන් එකම පොහොර මිශ්‍රණයක් භාවිතා කරන්න. ඉතින් තුන්වෙනි වැදගත්කමට යන අපි බද්ධ කිරීමට ශාක තෝරා ගැනීමේදී. දැන් දැන් කවදාවත් අපිට ඒ කුල දෙකක භෝග බද්ධ කරන්න දැන් ග්‍රැමිනී කුලයකට මල්වාසී කුලයේ භෝගය බද්ධ කරන්න බෑ. කුල අතර භෝග බද්ධ කිරීම අසාර්ථකයි. එතකොට එකම කුලයේ විශේෂ දෙකක් අතර බද්ධ කිරීම දැන් බටු සහ තක්කාලි. එකම කුලයේ විශේෂ දෙකක් නේද? බටු කියන්නේ සොලනම් මෙලොන්ජිනා, තක්කාලි කියන්නේ සොලනම් ලයිකෝපර්සිකම්. එතකොට විශේෂ දෙකක්, බටු කියන්නේ මෙලොන්ජිනා විශේෂයේ, තක්කාලි ලයිකෝපර්සිකම් විශේෂය. එතකොට ලයිකෝපර්සිකම් විශේෂයේ නමුත් මේ දෙන්නාගේම කුලය එකයි. එකම කුලය මොකද? සොලනේසිය කියන කුලයන්. ඒ හින්දා මේ දෙක බද්ධ කිරීම යම් තාක් දුරට සාර්ථකයි. ඊළඟට එකම විශේෂයේ ප්‍රභේද දෙකක් අතර ගොඩාක් වඩාත්ම සාර්ථකයි. එතකොට එකම විශේෂී දැන් තක්කාලිම ගත්තොත් තිලින නැත්තම් තව වර්ගයක් ගත්ත වම්බටුම ගත්තොත් SM164 තින්න වේලි දම් ඒ වගේ ලේන ඉරි මේනම් එහෙම එකම විශේෂය ඇතුලේ වම්බටු කියන සොලනම් මෙලොන්ජිනා කියන විශේෂය ඇතුලේ තියෙන ප්‍රභේද අතර බද්ධ කරන්න ගත්තොත් ඒක ඊටාම සාර. ඒකනේ අඹවල නේද? මැන්ජිෆෙරා ඉන්ඩිකා ඉන්ඩිකා විශේෂයේ තියෙන අඹ වර්ගමනේ අපි බද්ධ කරන්නේ. දැන් අපේ දේශීය කුහුඹ ග්‍රාහකයකට කාර්ත කොලොම්බන් අඹ වර්ගයේ අනුජයක් බද්ධ කරනවා. නැත්නම් ටොම්මි ජේසි අඹ වර්ගයේ අනුජයක් බද්ධ කරනවා. ඒ බද්ධය හරිම සාර්ථකයි. හරි. ඊළඟට ඊළඟ වැදගත්කම තමයි රසායනික වල්නාශක භාවිතා කිරීමේදී. දැන් දුවේ පුතේ මේක තමයි ඊටාම් වැදගත් වෙන්නේ මේ කාලේදී අපි භාවිතා කරන. දැන් අපි වීවගා කලා කියලා හිතන්නකො. අපි වීවගාවේදී අපට වීවලට අමතරව තියෙන අනෙකුත් තුනවල් පැලෑටි මරන්නට ඕන. මොනවද තියෙන්නේ? ගොජිරි, බජිරි, ගොජරවාලු, ගොජිරි, බජිරි, ගොජරවාලු, ඊට පස්සේ වෙල්මාරු, ගොඩමාරු. මේ සියල්ලම වී අයිති කුලයටම අයිති, හැබැයි වී නොවන තුනවල් පැලෑටි. ඒවා වී නොමේ ගොජිරි, බජිරි, ගොජරවාලු, වෙල්මාරු, ගොඩමාරු. මේ සියල්ලම වී අයිති කුලයට අයිති වුණාට, ග්‍රැමිනී නැත්නම් පුයේසි කුලයට අයිති වුණාට වී නොවේ මේවා වල් පැලෑටි. දැන් ඕන්න අපිට ඕන දැන් මේ වී ඉතුරු වෙන්න අනිත් අය මරන්න. අන්න එතකොට තමයි ගහේ උද්භිද විද්‍යාත්මක ලක්ෂණ පදනම් කරගෙන අපි ගහනවා මේකට 3-4 DPA කියන රසායන ද්‍රව්‍ය. 3-4 DPA ගැහුවහම වී ඉතුරු වෙන්න නැත්නම් ගොයම් ඉතුරු වෙන්න ගොයන් නොවන අනිකුත් තෘණ වර්ග පාලනය කරන්නට පුළුවන්. එහෙනම් මේ ලක්ෂණ ලැබිලා තියෙන්නේ කුමක් නිසාද? මෙන්න මේ ශාකේ උද්භිද විද්‍යාත්මක ලක්ෂණ අනුව තමයි පරීක්ෂණ කරලා මේ රසායන ද්‍රව්‍ය හොයාගෙන තියෙන්නේ. ඊළඟට නැත්තම් ඒ රසායන ද්‍රව්‍ය ගැලපෙන ලෙස භෝගය අභිජනනය කරලා තියෙන්නේ. දැන් අපි හිතමුකෝ එයාට ඕන දැන් තුන වර්ග ටික මරාගත්තා. ඊළඟට දෙනවා පළල් පත්‍ර. පළල් පත්‍ර මොනවද? පළල් පත්‍ර සහ පං, කුඩමැට්ට, තුනැස්ස, තුන්හිරිය, ගිරාපලා, ඇඹුල් ඇඹිලිය, කුඩමැට්ට, තුනැස්ස, තුන්හිරිය, ගිරාපලා, ඇඹුල් ඇඹිලි. මේ ඔක්කොම පළල් පත්‍ර සහ පං. දැන් මේ පළල් පත්‍ර සහ පං මෙයාට මරා ගන්නට ඕන. එතකොට මෙයා උන උදාහරණයක් හැටියට අපි ඉස්සලා අපි 3-4 DPA ගැහුවා වගේ මෙතෙන්ට ගන්න MCPA කියන රසායන ද්‍රව්‍ය ගන්න. එතකොට එයා මොකද කරන්නේ? අර තෘණ වර්ගයට අයිති, තෘණ කුලයට අයිති ගොයම් පැලෑටි ඉතුරු වෙන්න ඉතුරු වල් පැලෑටි ටික ඉවත් කරනවා. මෙන්න මේ වල් නාශක භාවිතයේදී පංසා පළල් පත්‍ර විනාශ කරලා අපේ ගොයම රැක ගන්නට රසායනික වල් නාශක භාවිතයේදී මේ උද්භිද විද්‍යාත්මක ලක්ෂණ ලুকু කාර්යභාරයක් ඉෂ්ට කරනවා. ඊළඟ වැදගත්කම තමයි දුවේ පුතේ පලිබෝධ පාලනයේ. අපි දන්නවා පලිබෝධ පාලනය කරන්න අපි මේක දැනගන්නට ඕනේ. හොඳම උදාහරණය දැන් මේ එක එක කුලයන්හි ලක්ෂණ ගැන අවබෝධයක් තියෙන. දැන් සොලනේසියේ කුලේ ගත්තාම මිරිස් සොලනේසියේ කුලේ, බටු සොලනේසියේ කුලේ, තක්කාලි සොලනේසියේ කුලේ, අර්ථාපල් සොලනේසියේ කුලේ, දුංකල සොලනේසියේ කුලේ. මේ ඔක්කොටම හැදෙනවා විශේෂයෙන් හිටු මැරීම, බැක්ටීරියා හිටු මැරීම වෙන්නත් පුළුවන්, දිලිර නිසා හිටු මැරීම වෙන්නත් පුළුවන්, හිටු මැරීමකින් ලෙඩි. එතකොට මේ හිටු මැරීමේ ලෙඩේ ඒ කුලයේ බෝගුලට එනවා නම් අපි ඒ ගැන දැනගෙන ඊළඟ කන්නේදී එම කුලයට අයත් නොවන භෝගයක් වගාකරන බැඳිලා ඉන්නවා. නැත්තම් එම කුලයේ භෝගයක් ලැබුවොත් ඒකටත් ඒ ලෙඩේ ඒ විදිහටම එන්නට පුළුවන්. ඒ නිසා අන්න අපි කුලේ භෝග ගැන දන්නවා නම් මේ සැරේ මිරිස් සිටුවා මිරිස් වලට හිරු මැරීම ආවා. ඒ නිසා මොකද කරන්නේ ඊළඟ සැරේ තක්කාල හිටවන්නෙත් නැහැ, වම්බට හිටවන්නෙත් නැහැ, අර්ථාපල හිටවන්නෙත් නැහැ, දුම්කල හිටවන්නෙත් නැහැ. විනස් ඔය රණිල කුලේ භෝගයක් නැත්තම් අල භෝගයක් වගා කරලා අපි ක්ෂේත්‍රයේදී මේ හිටු මැරීමෙන් ගලව ගන්නවා බෝ. ඊළඟට කුකුපිටේසේ කුලේ භෝගයක් වැව්වට පස්සේ කුසිපරේසිය සහ කුකුබිටේසිය මේවට ඉල්මැස්සා, කුකුබිටේසිය කුලයට ඉල්මැස්සා හානි කරනවා. ඒක නින්දා අපි මොකද කරන්නේ ඊට පස්සේ රණිල හෝ කුසිපරේ කුලේ භෝගයක් වගා කරනවා. මොකද ඒවට එච්චර ඉල්මැස්සා හානි කරන්නේ. දැන් කුකුබිටේසිය කියන්නේ වැල් භෝගවලට හානි කරන පලිබෝධකයා, අනිත් භෝගවලට රණිල භෝගවලට සහ කුසිපරේසිය භෝගවලට හානි කරන්නේ නැහැ. ඒ නිසා මේ භෝගය ගැන අපි වර්ගීකරණයේදී අඳුරන්නේ හින්දා අපිට පුළුවන් භෝග මාරුවක් කරලා පලිබෝධයාගෙන් ගලව ගන්නට අපේ වගා. ඊළඟට තමයි සුරණේසිය කුලේ මිරිස් අපි වගා කරාට පස්සේ ඊළඟ සැරේට අපි ඒ කුලේ භෝගයක් වවන්න උතෝ බතල වවන කොන්මුළුලේසිය කුලේ භෝගයක් වවන. එතකොට බතල වැව්වහම අපි දන්නවා බතල වල අස්වැන්න ලැන්න අපි පස පෙරලන්නට ඕන. අස් බතල හිටවන්නත් පස පෙරලන්නට. එතකොට වෙන්නේ අර සොරණේසී කුලී බෝවලට ආවේනික වල් පැලෑටි බතල වගා කිරීම නිසා විනාශ වෙලා යන. ඒ වගේ සමහර වෙලාවට පලිබෝධ පාලනටත් ගන්න. දැන් බණ්ඩක්කා වලට එනවා මේ රතු කපු මකුණා කියලා පලිබෝධගේ. ඈ රතු කපු මකුණා එනම බණ්ඩක්කාවලට. දැන් බණ්ඩක්කාවල රතු කපු මකුණා එනකොට අපි මේකට පොන්චු උගුලක් කඩවනවා. මොකද්ද උගුල? ඒ බණ්ඩක්කා ශේත්‍රයේ අතරින් පතර බණ්ඩක්කා කුලයට, මැල්වීසිය කුලයටම ඇති කපු කිනිස්ස සාකේ හිටවනවා. කපු කිනිස්ස සාකේ හිටෙව්වහම අර සියලුම බණ්ඩක්කාවලට වැඩිය ටිකක් වැඩියෙන් මේ රතු කපු මකුණා කපු කිනිස්ස වලට කැමතියි හින්දා එයා ඒකට ඇවිදින් පිරුණට පස්සේ ඒක ගලවන් ගිහලා විනාශ කරලා දැම්මහම නැත්නම් ගිනි තියලා දැම්මහම අපිට පුළුවන් බණ්ඩක්කා වගාමේ රතු කපු මකුණාගෙන් ආරක්ෂා කර ගන්න. ඉතින් දුවේ පුතේ අපි මේ මෙතෙක් වෙලාම කතා කළේ මොකද්ද? මෙන්න මේ භෝග වර්ගීකරණයේ වැදගත්කම. දැන් වර්ගීකරණයේ වැදගත්කම කියලා මෙතන කිව්වේ බිම් සකස්නකොට භෝගය ගැන දැනගන්නට ඕන. දැන් නැතුව බිම් සකස් කරලා බෑනේ. එතකොට ඒ භෝගයේ වර්ග කොයි වගේ භෝගයද? මේකේ අල භෝගද හැදෙන්නේ නැත්නම් පොළවෙන් ඉහළද අස්වැන්න තියෙන්නේ, පොළවේ යටද අස්වැන්න තියෙන්නේ? මේකේ මූල පද්ධතිය තන්තුමය මූල පද්ධතියක්ද, එහෙම නැත්නම් මුදු මුලක් තියෙන මූල පද්ධතියක්ද? මෙන්න මේ වගේ තොරතු අපි දැනගත්තොත් අපිට බින් සකස් කරගන්න හරි ලේසි, උපකරණ තෝරා ගන්නට හරි පහසු. පොහොරේ දීමිදිත් ඒ වගේ එකම කුලයේ භෝග තියෙනවා. අපිට ලේසියෙන් පහසුවෙන් පොහොර නිර්දේශ ලබා ගන්න පුළුවන්. කුකුබිටාසිය කුලේ නම් ඒට බොහෝ විට එක සමාන නිසා සමාන නිර්දේශයන් තමයි යොදන්නේ. දැන් පුවක් ගත්ත, පුවක් තල් කිතුල් පොල් ගත්තොත් මේ සමාන නිර්දේශයන් පාමේ කුලයට අයිති සමාන නිර්දේශයන් තමයි යන්නේ. ඊළඟට බද්ධ කිරීමේදී කුල අතර බද්ධ කරන්න බෑ, බද්ධ අසාර්ථකයි. බද්ධ අසංගතිය ඇති වෙනවා, නොගැලපීම් ඇති වෙනවා, අනිවාර්යෙන් බද්ධය අසාර්ථක කරනවා වෙනස් කුල අතර බද්ධ කිරීම. එකම කුලයේ විශේෂ දෙකක් අතර බද්ධ කරොත්, වම්බටු සහ තක්කාලි බද්ධ කරොත් යම් ප්‍රමාණයකට සාර්ථක වෙනවා. හැබැයි 100ට 100ක් හොඳටම සාර්ථක වෙන්නේ එකම විශේෂී ප්‍රභේද අතර බද්ධ කිරීම. එකම විශේෂී ප්‍රභේද අතර බද්ධ කිරීම. ඊළඟට රසායනික වර්ණාශක භාවිතයේදී අපි කිව්වා රසායනික වර්ණාශක භාවිතා කරනකොට අපි දැනගන්නට ඕනේ ඒකේ උද්භිද විද්‍යාත්මක තමයි බී වල මං කිව්වා වී වලත් එක්ක තියෙන තුන වල් පැලෑටි මරන්න අපි 3-4 DPA කියන කිමිකල් එක යොදනවා. 3-4 DPA දුවහම වී ඇරෙන්න ගොජරි බජරි ගොජර වාලු ගොඩමාරු වෙල්මාරු විනාශ වෙලා යනවා. ඒකට හේතුවත් එයි මේ දෙගොල්ලෝ අතර තියෙන උද්භිද විද්‍යාත්මක වෙනස්කම් තමයි මේකදී අපි පාවිච්චි කරලා තියෙන්නේ. ඒත් එක්කම විවගාවේදී පළල් පත්‍ර සහ පං විනාශ කරගන්න කුඩමැට්ට, තුනැස්ස, තුන්හිරිය, ගිරාපලා, ඇඹුල් ඇඹිලිය වගේ පළල් පත්‍ර විනාශ කරගන්න අපි MCPA පාවිච්චි කරනවා. මේ සියල්ලටම අපි මේ වර්ගීකරණයේ තොරතුරු දැනගන්නට ඕනේ. එන්න පලිබෝධ පාලනයේදී සොළනේසිය කුලේ හිටු මැරීම එනවා, දිගටම එනවා. ඊට පස්සේ වගා කරන්න බැරි නම් සොළනේසිය කුලේට අයිති නොවන භෝගයක් වගා කරලා අපිට පුළුවන් මේ හිටු මැරීම කින්ලෙඩින් ගැලවෙන්නට. අනේ ඒ වගේම කුකුබිටේසිය කුලේ භෝගයක් වවලා, මොකද කුකුබිටේසිය කුලයට හරියට හානි කරනවා ඉල් මැස්ස. ඉල් මැස්ස අර පළතුරු වලට පළතුරු මැස්සා වගේ කුකුබිටේසිය වලට හානි කරනවා ඉල් මැස්ස. ඉල් මැස්සාගේ පාලනය කරගන්න අපි කුකුබිටේසිය කුලයේ භෝගයක් ලැබුවට පස්සේ ඊළඟ සැරේට රණිලයක් හෝ කුසිපිටේසිය කුලයේ භෝගයක් ලැබුවාම අරයා මෙයාට හානි කරන්න කැමති නැහැ. ඒක ඔයාගේ රසට අකමැති වෙන්න පුළුවන් නැත්තම් ඒ ස්වභාවයට අකමැති වෙන්න පුළුවන් මොකක් හරි අකමැත්තක් නිසා ඔයකේ අපිට ඉල් මැස්සා පාලනය කරගන්න පුළුවන් වෙනවා. ඊළඟට සොලනේසිය කුලයේ භෝගයක් වුණ මිරිස් වගා කරුවාම ඊට පස්සේ කොන්වල් උලේසිය කුලයේ බතල වගේ දෙයක් වගා කරගම අර මිරිස් වලට ආවේනික වල්පැල බතල වගා කිරීම නිසා විනාශ කර ගැනීම හැකියාවක් අපට තියෙනවා. ඊළඟ එක තමයි පලිබෝධ පාලනය. දැන් බණ්ඩක්කාවට ආවේනික පලිබෝධයක එක්කම මේ රතු කපුමක් වුණා. ඒ මේ අයින් කරගන්න පොඩි ඌලක් අපියට ඌල් භෝගයක් ලෙස පාවිච්චි කරනවා එම කුලයේම කපු කිනිස්ස භෝගය. එතකොට මේ කපු රතු කපුමක් වුණා. මේ කපු කිනිස්ස භෝගයට ඇවිල්ලා ඒක ගහ පිරුණාම අපිට අග්ගාල එතනින් ඌව අරන් ගිහිල්ලා විනාශ කරලා දානවා. ඒකෙනුත් අපිට පුළුවන් මර්ධනය කරගන්න මේක අපිට පාලනය කරගැනීම හැකියාවක් තියෙන සින්දුවේ පුතේ. අද අපි අපේ පාඩමේදී කතා කරන්න පටන් ගත්තේ භෝග වර්ගීකරණය පිළිබඳව. භෝග වර්ගීකරණයේදී අපි කිව්වා සමාන භෝග නැත් සමාන ශාක ළඟ 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 එකට වගා කිරීම නිසා අපිට ඒ ගැන අධ්‍යයනය කිරීම පහසු වෙනවා. ඊළඟට නිරීක්ෂණය කරන්න පහසු වෙනවා. ඊළඟට පශ්චාත් සාතු සිදු කරන්න පහසු වෙනවා. ඉගෙන ගැනීමට පහසු වෙනවා. වගා පාලනයට පහසු වෙනවා. මෙහෙම භෝග වෙන් කිරීමට තමයි අපි කියන්නේ. මේ පහසුව වෙනුවෙන් භෝග වෙන් කර දැක්වීම තමයි අපි වර්ගීකරණය කියලා කියන්නේ කියලා කිව්වා. වර්ගීකරණ ආකාර දෙකක් කිව්වා. කුෂිකානුක වර්ගීකරණය හා විද්‍යාත්මක වර්ගීකරණය කියලා. කුෂිකානුක වර්ගීකරණය කියලා කිව්වේ කුෂිකර්මයේදී භෝගවාජ සිදු කරන පාලනය හා රතු පහසුකරන උචිත ලෙස නිර්ණායක භාවිතා කරලා භෝග වර්ගීකරණය කරනවා. මොනවද මේ නිර්ණායක? ප්‍රයෝජනීය මත, වැඩෙන පරිසරය මත, වර්ධන විලාසය මත හා භෝගයේ වයස මත දුවේ පුතේ මෙන්න මේ භෝග වර්ගීකරණය කරනවා. දැන් ප්‍රයෝජන අනුව කියන්නේ යාගෙන් අපට ලැබෙන්නේ මොනවද? ඈ ප්‍රයෝජන ආහාර සඳහාද, කුසි කාර්මික වැඩටද, අපනයනය කරන්නද, ඖෂධ සඳහාද, දැව ගන්නද, කුල පොහොරවලටද, සෝදාපාවුළු වළක්වන්නද? අනේ ඒ අනුව අපි කියනවා ඕක තෙල් භෝගයක්, ආ ඔය තියෙන්නේ මාෂ භෝගයක්, ආ ඕක අල භෝගයක්, මේක මේ අපනායන භෝගයක්, මේ විදිහට වර්ග කරනවා. ඊළඟ සැ කිව්වා අපි පරිසරය මත. මෙයා ගොඩ බිමද වැඩෙන්නේ, ජලයේද වැඩෙන්නේ, ශුෂ්ක රූපී ශුෂ්ක කලාපයේද, උඩ රටද, පහත රටද, තෙත් කලාපයේද, මේ කලාපය මත. එයා කොහෙද වැඩෙන්නේ? ආ ඔය උඩ රට එළවලු, ඔය පහත රට එළවලු. එහෙමනේ අපි වර්ගීකරණය කරන්නේ. අන්න ඒ විදිහට වර්ග කරනවා. ඊට පස්සේ කිව්වා ශාකයේ වර්ධන විලාසය මත. ඒ කියන්නේ මෙයා පැලෑටියක්ද, පඳුරක්ද, ගහක්ද? ඒ අනුවත් වර්ග කරනවා. ඒත් එක්කම භෝගයේ ජීවන චක්‍රය මත, එයාගේ ජීවිත කාලය මත, වාර්ෂික භෝගයක්, එක වසරක් ඇතුළත ශාකේ හැදිලා මල් පිපිලා බීජත් නැත්තම් වසන්නත් ලබා දැන් වී ගත්තොත් එහෙම මාහ තුනමාරය හතරයි වාර්ෂික වාර්ෂික භෝගේවා. මේ පොල් වාර්ෂික භෝගය නෙමෙයි, බහු වාර්ෂික භෝගය. ඒ අද වර්ගීකරණය කරනවා. ඒ තමයි කෘෂිකාර්මික වර්ගීකරණය අපි මෙතෙක් වෙලා කතා කරමු. ඉතින් දුවේ පොතේ අපි ඊළඟට ආව විද්‍යාත්මක වර්ගීකරණය. විද්‍යාත්මක වර්ගීකරණය කරලා තියෙන්නේ ශාකවල තියෙන උද්භිද විද්‍යාත්මක ලක්ෂණ පදනම් කරන පුෂ්පයේ හැටි, කඳ ස්වරූපය, පාත්‍රවල හැඩය, මුල්වල ස්වරූපය, මේවා පදනම් කරගෙන ස්වීන් ජාතික විද්‍යාඥ හිටියා කැරෝලස් ලිනියස් කියලා. එතුමා තමයි මේ වර්ගීකරණය ඉදිරිපත් කරුවේ. ඒ වර්ගීකරණයේදී කෘෂිකර්මද අපිට වැදගත් වෙන්නේ, අපිට ඊට වඩා ගොඩාක් දේවල් තියෙනවා වර්ගීකරණය. නමුත් කෘෂිකර්මද අපිට වැදගත් වෙන්නේ ඉස්සෙල්ලම කුලය. ඒක භෝග කුලයක් ඇතුලේ තියෙනවා භෝග ඝන රාශියක්. ඝනයක් ඇතුලේ තියෙනවා භෝග විශේෂ රාශියක්. විශේෂයක් ඇතුලේ තියෙනවා භෝග ප්‍රභේද රාජන්. උරයිසා සැටයිවා කියන විශේෂය, උරයිසා කියන ඝනයේ සැටයිවා කියන විශේෂය වීවල ඒක ඇතුලේ කොච්චර තියෙනවද ප්‍රභේද? ඈ BG 11න් 11, BG 34න් 8, BG 90න් 2, H4, LD 356, මේ වගේ මහා විශාල වී ප්‍රමාණයක්, වී ප්‍රභේද ප්‍රමාණයක් අර සැටයිවා කියන විශේෂය ඇතුලේ තියෙනවා. හරිද? එතකොට කුලානුව භෝග වර්ගීකරණය කරනකොට කුල රාශියක් අපි කතා කරලා. මොනවද? පොයේසී නැත්තම් ඉස්සර අපි කියපු ග්‍රැමිනේ කුලේ නැත්තම් තෘණ කුලේ. ඔය වී බඩෙනු විදල්ලෙනු කුරක්කම් මෙනේදි තනහල් මේකී මේකී නොකී ඔය ධාන්‍ය භෝග සියල්ලම අයිති වෙන්නේ මෙන්න මේ පොයේසිය කියන කුලයට දුවේ පුතේ. ඒත් එක්කම ෆැබේසිය කුලේ නැත්නම් රානිල කුලේ ෆැබේසිය කියනට අපි ඉස්සර කිව්වේ ලෙගියුමිනේසිය කියලා දැන් තමයි ඔක ෆැබේසිය වෙලා තියෙන්නේ උඳු මුන් කඩල බෝංචි දඹල මේ වගේ ශාක ඊළඟ කුකබිටේසියේ වැල් බෝග ටික ඔක්කොම ටික සොලනේසියේ ප්‍රධාන බෝග බටෝමිතිස් තක්කාලි අර්ථාපල් දුම්කොළ වගේවා මැල්වේසියේ බණ්ඩක්ක කප කොන්වලුලසී කංකුම් බතල ඇරිකේසියේ පුවක් පොල් කිතුල් ඇරිකේසියේ මේ ඇරිකේසියේ කියන එකට ඉස්සර අපි කිව්වේ පාමේ කියලා. ඔන්න දැන් කුල තුනක් අපිට හම්බුණා. පොයේසියේ කියන්නේ ග්‍රැමිනේ කියන කුලේ ඉස්සර, ෆැබේසියේ කියන්නේ ලෙගුමිනේසියේ කියන කුලය, පාමේ කියන කුලයට තමයි දැන් ඔය ඇරිකේසියේ කියලා එන්නේ. ඉස්සර අපි පාමේ කියලා තමයි අපට කිව්වේ. ඉතින් බැසිකේසියේ ගෝවා, ඇමරිලිඩේසියේ ලූණු ලීක්ස්ලු සුදු ලූණු, යූපෝබියාසියේ මඤ්ඤොක්ක රබර් එඬරු තෙල්, රුටේසියේ දෙහිදොඩම් බෙලිදිවුල්, අම්බලි ෆෙරේ කැරට් සූදුරු මහදුරු කොත්තමල්. දැන් මේ රුටේසිය කුලයේ තමයි දෙහි දොඩම් දෙවුල් මේ කුලය එකම කුලයේ භෝග බද්ධ කරන. ඒක යම් ප්‍රමාණයට සාර්ථකයි කියුවේ ඒකයි. දෙවුල් වලට දොඩම් බද්ධ කරපුවම යම් ප්‍රමාණයකට සාර්ථකයි. එයි මේ යම් ප්‍රමාණය කියලා කිව්වේ ටික කාලයක් ගියාමත් මේකෙත් බද්ධය ප්‍රතික්ෂේප කරන ගතියක් තියෙනවා. ඒකයි කිව්වේ යම් ප්‍රමාණය. හැබැයි එකම විශේෂය තුල තියෙන ප්‍රභේද ඇතුලේ බද්ධ කිරීම ගොඩාක් සාර්ථකයි. ඊට පස්සේ අම්බලි ෆරේ කැරට් සුදු ලූණු මහදුරු කොත්තමල්ලි ඇනකාඩීසියේ අඹ කජු සෙන්ජිබරේසියේ කහ ඉඟුරු මෙන්න මේ වගේ විද්‍යාත්මක පදනමක් මත උද්භිද විද්‍යාත්මක ලක්ෂණ යොදාගෙන භෝග වර්ගීකරණය කරනවා. ඉතින් දුවේ පුතේ මෙන්න මේ වර්ගීකරණයේදී පද දෙකක් අපි පාවිච්චි කරනවා. ගණනාමය සහ සුළුනාමය. දැන් උරයිසා සැටයි වාක්‍යම උරයිසා ගණනාමය සැටයි වා සුළුනාම නැත්තම් විශේෂණ. මම කිව්වේ උරයිසා සැටයි වා වගේ ලිව්වම් බොහෝ උද්භිද විද්‍යාත්මක නාම වලට ඉදිරියෙන් කැපිටල් එල් ලකුරක් වෙනවා. ඒ අර කැරොලස් ලිනියස් මහත්තයාට ගෞරව කිරීමක් ලෙස. ලෝකේ හැමතැනම යොදා ගන්නවා කියේ මොකද්ද? මෙන්න මේ ද්විපද නාමකරණය තමයි භෝග වර්ගීකරණය කරන්න. මේක තමයි යොදාගන්නේ ලෝකේ උඟ තැන්වල. ඉතින් අපි ඊට පස්සේ කතා කළා භෝගේ වර්ගීකරණයේ වැදගත්කම මොකද්ද කියලා. බීම් සකස් කරන්න වැදගත්, පොහොර යොදන්නට වැදගත්, බද්ධ කිරීම සඳහා ශාක තෝරා ගැනීමට වැදගත්, රසායනික වලනාශක භාවිතයේදී වැදගත්, පලිබෝධ පාලනය කිරීමේදී වැදගත් කියලා අපි කිව්වා. ඉතින් දුවේ පුතේ මෙන්න මේ පාඩම අධ්‍යයනය කළාට පස්සේ මේකේ තියෙනවා ලස්සන අභ්‍යාස මාලාවක් දීලා. මේක ඔබ කරන්න තුන පෙර පරිදි මේක ඔබ කරලා ඔබගේ පන්තියේ කුසියාහාර තාක්ෂණ ගණ ගුරුතුමාට ගුරුතුමියට දීලා ඔබ මේකේ වැරදි නිවැරදි බලා ගන්නට උත්සාහ කරන්න ඕනේ. මේකේ එක පළවෙනි ප්‍රශ්නේ භෝග පෙළක් දීලා තියෙනවා. මේ භෝග පෙළ භෝග ටික අපි අර ඉස්සලින් කතා කරපු කුෂිකාර්මික වර්ගීකරණ යටතේ වර්ග කරලා බලන්න, ඊළඟට විද්‍යාත්මක වර්ගීකරණ යටතේ වර්ග කරන්න කියලා කියනවා. ඊළඟට රසායනික පොහොර භාවිතයේ සහ රසායනික වල පැල පාලනයේදී භෝග වර්ගීකරණයට භාවිතන අවස්ථා මම ඔබට කතා කළා. කොයි කොයි අවස්ථාවලද මේ රසායනික පොහොර භාවිතයේදී රසායනික වල්පල පානයේදී භෝග වර්ගීකරණේ වැදගත් වෙන්නේ ඇයි කියලා මම දෙතුන් සැරයක් ඔබට මේ පාඩම ඇතුළේදී කතා කළා. ඊළඟට සමහර කුල අතීතයේ හැඳින්වූ නාම වෙනුවෙන් වර්තමානයේ වෙනස් නාම භාවිතා කරේ නිදසුන්. දැන් මම ඔබට කිව්වා නේද පොයේසිය කියලා කිව්වේ ගැමිනේ කුලය කියලා කිව්ව ඉස්සර තිබ්බ නේද? ෆැබේසිය කිව්වේ ලෙගුමිනේසිය කුලය කියලා කිව්වා නේද? ඊට තවත් කුලයක් අපි කිව්වා ඇරිකේසිය කියලා කිව්වේ ඉස්සර අපි පාමේ කියලා සඳහන් කරපු කුලය කියලා කිව්වා. ඒවා තමයි ඔබ මේ අහන්නේ. ඔබ මේවා ටික පොතේ ලියාගෙන මේවා පිළිතුරු ලියලා ඔබේ ගුරුතුමාට හෝ ගුරුතුමියට ලබා පෙන්නලා ඒක වැරදි නිවැරදි කරගන්න. ඉතින් දුවේ පුතේ අපි මේ 6 වෙනි පාඩම අද අපි මේ ශාක වර්ගීකරණය කියන පාඩම සියල්ලම ආවරණය කිරීමට මම උත්සාහ කළා. මම අනුරාධපුර අධ්‍යාපන කලාපයේ කුසියාහාර තාක්ෂණ ගුරු උපදේශක DM අනුර දිසානායක ඔබ සියලු දෙනාටම ආයුබෝවන් පුතේ.